තුන්වෙනි ක්‍රමෙත් ඕන නේද දෙකක් මදි.
ගමන් නැහැ.
තුන්වෙනි එක තමයි ওই දෙකේම ඇත්ත දකින්න.
ඔය දකින්න ක්‍රම
ඇයි ඔය දෙකේම ඇත්ත ඇති ඇති දකින්න.
ඒක තමයි
හරි. දැන් මාසෙක ඔය දකින්න.
ඔය ඔය
කියලා තියෙනවනේ.
ඔය කොයිකෙන් ඇත්ත දැක්ක. දැන් ඇත්ත කියනකොට දැන් නුවණක් එන්න ඕන අනිත්‍ය දකින්න. දැන් අපි ඉන්නේ නিত্য සංඥා. ඕක කැඩෙන්න ඕන. يعني අනිත්‍ය බව දකින්න. ඒතර අනිත්‍ය කියනකොට උන්ට දැන් තේරුමක් එන්න ඕන බාහිරේ පිහිටවන්න බෑ. බාහිරේ තිබ්බොත් නিত্য කරලා එළියේ තියනා කියලා හිතුවොත් නিত্য කරලා. නේද? ඒතර බාහිරේ මොහතකට හරි තිබ්බොත් මතක තියාගෙන නিত্য සංඥාවට අහු වෙලා. දැන් ඔතනම තියනව නේද අර ඉස්සෙල්ලා කියපු එක. දැන් බාහිරේ දෙයක් පිහිටෙව්වොත් නේද වෙන ආයතනකින්වත් අත්දකින්න පුළුවන් කියන දෘෂ්ටියට යන්නේ. ඇහෙන් දැකපු දේ අල්ලලා බලන්නත් පුළුවන් කියලා හිතෙන්නේ එළිය තිබුණත් නේද? ඒ කියන්නේ තව විදියට කිව්වොත් නিত্য සංඥාවට දැම්මොත්. එළියේ තියනවා කියලා හිතුවා කියන්නේ නিত্য කළා. නේද? දැන් අපි හීනෙන් ගල් ගොඩ දැක්කනම් නিত্য කරලාද?
නැහැ.
ඇයි? හීනයක් කියලා දන්නවා කියන්නේ එළිය ගල් ගොඩක් තියනවාද එතන?
නැහැ.
ඒක බාහිරේ තිබ්බොත් නিত্য කරලා. දැන් බාහිරේ තියලා නැහැ නේ හීනයක් කියනකොට. නේද? හිතෙන් හදලා පෙන්නපු දෙයක් විතරනේ හීනේ කියන්නේ. එතකොට ඒක බාහිරේ නিত্য කරනවාද? මං හීනෙන් දැක්ක ගල් ගොඩක් ඔයත් ගිහින් බලන්න අතන තියෙනවද කියලා කියනවා. නෑ ඇත්ත කරන්නේ නෑ. පේනවා. එතකොට යම් කිසි දෙයක් බාහිරේ තියෙනවා කියලා පිළිගත්තොත් මරියා ගන්න ලෝකෙට අහු වුණා. අනිත්‍ය සංඥාවට අහු වුණා. නিত্য සංඥාවට විතරක් නෙමෙයි ඒක අනිත් ආයතන වලිනුත් අත්දකින්න පුළුවන් කියන මට්ටමකට මුලා වුණා. මේ මුලා වුණා කියන එකත් දැන් වැටහෙන්න ඕන. මොකද ඇහෙන් දැකපු දෙයක් කණෙන් අහන්න පුළුවන්ද? බැ නාසයෙන් අත්දකින්න පුළුවන් වෙයිද? දිවෙන් අත්දකින්න පුළුවන් වෙයිද? මොකද ඒවයි ගෝචර නානත්වයක් තියන. ඇහෙන් කරන වැඩේ කනට කරන්න බෑ. දැන් අපි අර අඹ ගොඩක් තියනවා කිව්වොත් ඇහෙන් දැකලා කියපු දේ දිවෙනුත් පුළුවන් ඕකේ රස බලන්න, අල්ලලා බලන්නත් පුළුවන්, සුවඳ බලන්නත් පුළුවන්. සද්දයක් තිබුණා සද්දය අහන්නත් පුළුවන්. කිසිම තහනමන්නේ භෞතික ලෝකෙ පිළිගත්තොත් වෙන දේ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. ලෝකෙට අහු වුණා කියන්නේ දුකට අහු වුණා. ලෝකේ පවතින්නේ දුක මත. ඒ තහනමන්නේ ලෝකේ යන අයට ඕන තරම් යන්න. හැබැයි ඒ යනකොට දුක තමයි විඳින්න වෙන්නේ කියන එක පෙන්වනවා ඇත්ත. දුක්ඛ සත්‍ය පෙන්වනවා. ඉතින් ලෝකයා දුක්ඛේ අඥානං ඒකයි ලෝකේ යන්නේ. බාහිර ලෝකේ බාර අරන් ඕකෙම ඇලිලා ඇලිලා යනවා. ඒකෙම සතුටු වෙනවා. ඉතින් ආයි ආයි ඉපදී ඉපදී මෙරි මෙරි යනවා.
සර් බාහිර කියන්න
ඕනද රත්සෙන්ද? ඒක වැරදුයි. නෑ නෑ නෑ. දැන් මේ කියන්නේ ඇහෙන් දැකලා. බාහිරේ තිබ්බොත් විතරයි ඕකේ ගඳත් සුවඳක් බලන්න පුළුවන්.
ඒ කියන්නේ බාහිරයක් නැතුව ගඳක් සුවඳක් කොහොමද දැනෙන්නේ?
නෑ මෙහෙම දෙයක්. දැන් අපි ගහන ආයතනේ නාසය වෙනමනේ කතා කරන්නේ. දැන් මෙතන චක්කායතනෙන් කරන වැඩෙන් ඔය අඹ ගෙඩියක් එළියේ තිබ්බොත් එහෙම ඒ තියපු අඹ ගෙඩියේ සුවඳ බලන්න දැන් නාසයක් උපද්දන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආයතනෙන් අත්දකපු එක තව ආයතනකින් අත්දකින්න පුළුවන් කියන දෘෂ්ටියට ගිහිල්ලා. තේරෙනවා? නෑ එතනත් අහු වෙලා ආයතන දෙකත් සම්බන්ධ කරනවා. ආ හරි. ඒ කියන්නේ අර ආයතන නානත්වයේ මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ කියන එකේ තියෙන අදහස දැන් මෙතන මේ කතා දෙක. එකක් තමයි අපි ඇහෙන් දැකපු දේ ගඳක් සුවඳක් බලන්න, රසක් බලන්න, අල්ලලා බලන්න පුළුවන් කියන්නේ මේ ඇහෙන් කරපු වැඩේ අනිත් ආයතන වලිනුත් කරන්න පුළුවන් කියලා පිළි අරන් මුලා වෙලා. ඒ බැරි දෙයක් නේ. බැරි දෙයක් කියලා තේරෙන්න ඕන ආයතන නුවණින් දන්නවනේ. එහෙන් දැක එහෙන් කරන වැඩේ කණෙන් කරන්න බෑ කියලා නුවණක් එන්න ඕන. ඒ පුළුවන් කියලා හිතුවොත් මුලා වෙයි. ඒ කියන්නේ එක ආයතනයක විඥානේ තව ආයතනයකට බාර කරන විඥානේ පැවැත්මක් දෙනවා. හරි. ඉතින් බුද්ධ දේශනාව ආයතනෙන් ආයතනයට පණවන්න පුළුවන් විඥානයක් නෑ. ගෙනියන්න පුළුවන් විඥානයක් නෑ. ඇහෙන් දකින්න හැදුන විඥානේ එතනම නිරුද්ධයි.
ඊට පස්සේ පුළුවන් ඊළඟට.
ඊට පස්සේ පුළුවන් වුණාට අරකක් දකින්න බෑ. ඒ විඥාණයෙන් දැනගත්තු දේ ආයේ ඒ කියන්නේ චක්කු විඥාණයෙන් අත්දකපු දේ සෝත විඥාණයට අත්දකින්න බෑ. ජීවහා විඥාණයට අත්දකින්න බෑ. කාය විඥාණයට අත්දකින්න බෑ. දැන් අපි ඉන්නේ ඇහෙන් දැකපු දේ අල්ලන්න පුළුවන්. චක්කු විඥාණයෙන් දැනගත්තු දේ කාය විඥාණයටත් දැනගන්න පුළුවන් කියන එක තමයි ලෝකෙට අයිති දෙයක්. මේක මුලාව. එළියේ තියපු හින්දා. ඒ කියන්නේ එළියේ තියනවා කියලා බාරගත්තු නිසා. බාරගත්තොත් පුළුවන්කම එනවා ඕන ආයතනෙක ආය විඥානයක් උපදලා ඒකම දැනගන්න හැකියාවක් එනවනේ. ඒකයි ওই නිට්ටය කිරීමේ වැරද්ද. පැවැත්මක් දෙීමේ වැරද්ද.
අපි දැන් ඉන්නේ එතනනේ.
ඔව්. දැන් අපි නිට්ටය සංඥාවට අහු වෙලා ඉන්නේ. එතකොට ඒක මුලාවක් කියලා තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නේ ධර්මයක් ඇහුගොත් විතරයි. අපට එකපාරට තේරෙන්නේ නැහැ. නේද? ඒකට තමයි මේ බුදු කෙනෙක් පහළ වුණ කාලෙක ධර්මයක් තියෙන කාලෙක ඉපදුන එකේ වැදගත්කම. සාමාන්‍ය ලෝකයාට දකින්න බැරි හැඟවිලා තියෙන ඇත්ත බුදු කෙනෙක් සර්වඥතා ඥාණයෙන් දැකලා ලෝකයාට පැහැදිලි කරලා දෙනවා. ඒකයි ධර්මයක් අහන්න ඥාන. අහපු පළියටම දකින්න බෑ. ඒක අහගත්ත පළියටම පේන්නේ නැහැ. නේද? Tamanට පේන්නේ
නැහැ.
නෑ දුකයි කියන්නේ දැන් නිට්ටය කළා නම් දුකට අහු වෙලා. ඇයි එහෙම කියන්නේ? නිට්ටය කරන්නේම අපි සැපක් විඳින්න. ආස්වාදයක් විඳින්න, සුඛයක් විඳින්න. නේද? දැන් නිට්ටය කිරීම තුළ අපි සතුටක් විඳිනවා. මම කී තව කෙනෙකුට කියන්න ඒකේ සතුටක් නෙවෙයිනේ.
දැන් තරහකාරයෙක් වුණොත් එහෙම
නෑ. නෑ තරහකාරයා ඉන්න එකෙත් අපි සතුටක් විඳිනවා. එයා ඉන්නා කියලා දැනගන්න එකෙත් යම් කිසි කැමැත්තක් තියෙනවා. ඒකනේ බලන්නේ ඉන්නවද නැද්ද? තාම ඉන්නවද දන්නේ නැහැ. ඒ දැනගන්න එකේ සතුටක් තියෙනවා. තරහකාරයා තමයි. ඒ තරහකාරයා ඉන්නවද කියලා හොරෙන් බලනවා. ඇයි? ඒ දකින්න එකේ සතුටක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා. දැනගන්න එක. ඒ දැනගන්න එකම තමයි මේ ප්‍රශ්නේ. අපි හරි ආසයි ලෝකෙ ගැන දැනගන්න. ඒ දැනුම එකතු කරනවා. ඈ මං කිව්වේ ඒ දැනුම එකතු කරගත්තොත් මේ තව කාට හරි කියන්න මොනව හරි තියෙන්නේ. නැත්තම් කියන්න දෙයක් නැති නේද? සද්ද නැතුව ඉන්න වෙනවනේ. හැමතිස්සෙම කතා කර කර ඉඳලා පුරුදු වෙලා මම නිහඬව ඉන්න බෑ. ඔව්. භාවනා කරන්න ගියත් අර ආරණ්‍ය එකට යනවා හොරෙන් ටෙලිෆෝන් එකත් හංගගෙන යනවා. රැයට කතා කරන්නේ. ඇයි ඉතින් කියන්න දේවල් තියෙනවා අහන්න දේවල් තියෙනවා ගැලවෙන්න බෑ ඈ තේ පුරුද්ද අපේ දැන් අන දැන් මේක නුවණින් දකින්න අපි නිත්‍ය සංඥාවට වැටෙනවා ඇත්ත ඇති හැටි නොදන්නකම ඒ කියන්නේ දැකීමෙන් නවත්තන්නේ දැකීමට අමතරව දැකපු දේකුත් පණවනවා ඒ පණවන්නේ අපේ මුලාව හින්දා කියලා දැනගන්න ඕන. ඇත්ත ඇති හැටි නොදන්නකම අවිද්‍යාව හින්දා. හරි. ඇත්ත ඇති හැටි දැක්කනම් එතකොට දිත්තේ දික්තමත්තම්. දැකීමට අමතරව දෙයක් පණවන්නේ නැහැ. දෙයක් පැනෙව්වොත් ඊට පස්සේ වෙන ටික වෙනවා. මොකද අර තණ්හා දික්ටි මානවලට අහු වෙලා. කෙලෙස් වලට අහු වෙලා. හරි. ඒ කෙලෙස් නිසාමයි දෙයක් පණවන්නේ. ලෝකෙට අයිති දෙයක් පණවන්නේ කෙලෙස් නිසා. මොකද ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. කෙලෙස් මත තමයි දෙයක් තියනවා කියලා බාරගන්නේ. හරි. දැන් බලන්න ඔන්න ඇහෙන් දකින එක විස්තර කරනවා. මදුපිණ්ඩික සූත්‍රයේ දිනනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. මේ කියන ඒවා තේරෙන්න ඕන නේද? සිංහල වගේ තේරෙනව නේද? ඔය පැහැදිලි නැත්තා ඒ මොකද්ද ඒ කිව්වේ? ඇහැයි රූපයයි නිසා චක්කු විඥාණය හටගන්නවා. ওই තුන එකතුවට කියනවා සංගතියට කියනවා පස්සේ කියලා. තින්නම් සංගති පස්සෝ. නේද? ඊට පස්සේ පස්ස පච්චයා වේදනා. හරි? එතකොට ඔන්න ඔතන තමයි මේක ගැඹුරින්ම දකිනකොට තේරුම් ගන්න තියෙන්නේ. දැන් විඥාණය හටගන්න මොනවද ඕන උනේ? ඇසයි රූපය. ඇසත් රූපයත් නිසා උපදිනවා චක්කු විඤ්ඤාණය. චක්කුංච පටිච්ච රූපේච. ඇසත් රූපයත් නිසා. පටිච්ච කියන්නේ නිසා. ඇසත් රූපත් නිසා. උපජ්ජති උපදිනවා. හට ගන්නවා. මොකද්ද? චක්කු විඤ්ඤාණය. දැන් චක්කු විඤ්ඤාණය වෙනම තියෙන එකක්ද එතකොට?
නෑ.
ඇසත් රූපයත් නිසා තමයි චක්කු විඤ්ඤාණය ඉපදිලා තියෙන්නේ හටගෙන නේද? නැතුව කියන්නේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි නිසා පස්සේ කියලානේ එහෙම කියන්නේ නෑ නේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං ඕක තමයි ඉස්සෙල්ලා කියන්නේ. ඊට පස්සේ කියනවා තින්නම් සංගති පස්සෝ. ඒ જાති තුන තියෙන එකට පස්සේ. හරි. එතකොට ඔය චක්කු සම්පස්සේ කියන එක ඔය කතා කළේ නේද? ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඤ්ඤාණයක් තියෙනවා කියනකොට චක්කු සම්පස්සේ. දැන් ගල්ගොඩ දකින්නකොට ගල්ගොඩක් තියෙනවා කියලා පිළිගන්නකොට ඇහක් තිබුණාද, රූපයක් තිබුණාද, විඤ්ඤාණයක් තිබුණාද? තිබුණා. ඒක පස්සය හටගෙන චක්කු සම්පස්සේ. එතකොට පස්සපච්චයා තමයි වේදනා. නේද? ඒ නිසා එතන යම් කිසි වේදනාවක් හටගත්තා නම් ඒක තියෙන. හරි?
නමුත්ව පොඩි පැහැදිලිමක් කරගන්න ඕන. ඇහත් රූපයක් තියෙන නිසා කිව්වොත් එතකොට අපි කලින් ඇහත් තිබුණා කියලා කී අරගෙන වගේ. මේ තුනම එකවර නැති නිසා.
ඇහත් රූපය එතෙන්ට එන්නේ.
එතකොට
දැන් පිළි අරගෙන දැන් චක්කු විඤ්ඤාණය පහළ වෙනකොට පිළි අරන් තියනවා, ඇහැකුත් තියනවා, රූපෙකුත් තියනවා, විඤ්ඤාණෙකුත් තියනවා කියන එක. විඤ්ඤාණය හටගන්න කලින් චක්කු විඤ්ඤාණය හටගන්න කලින් අපි කියනවා දැන් ඇහැයි රූපෙයි කියලා නේද? දැන් ඇහැ දන්නවද ඇහැ තියෙනවා කියලා? රූපේ දන්නවද රූපේ තියෙනවද? විඥාණය හටගත්තේ නැත්නම් ඔය එකක්වත් තියනවා කියලා දැනගන්න විදිහ
නැහැ.
මොකද විඥාණය කියන්නේම දැනගන්න ගතිය නේද? රූපයකට දැනගන්න බෑ මම ඉන්නවා කියලා. ගල්ගොඩට දැනගන්න බෑ ඔන්න මං ගල්ගොඩක් මෙහෙ ඉන්නවා කියලා. නේද? ගල්ගොඩ දන්නවද? මට ගල්ගොඩ කියනවා කාගේ හරි විඤ්ඤාණයකට අහුවෙන්නේ නැහැ නේද? ඒ වගේම තමයි ඇහැ. ඇහැට කියන්න බෑ මට ඇහැ කියනවා. අන්න මං ඇහැක් කියලා කෙනෙක් ඉන්නවා. එහෙම කියන්න බෑ. විඤ්ඤාණකින් තමයි ඔය කතාව කියන්නේ. නේද? එතකොට ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියලා කවුද කියලා තියෙන්නේ?
විඤ්ඤාණය.
විඤ්ඤාණය. මොන විඤ්ඤාණයද?
චක්කු
විඤ්ඤාණය. ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියලා කියන්නේ
චක්කු
විඤ්ඤාණය. කනකුයි ශබ්දෙකුයි තියෙනවා කියලා කියන්නේ කවුද?
සෝත
විඤ්ඤාණය. ඒතර විඤ්ඤාණයේ කෘත්‍ය තමයි ඒකට අදාළ මේ දෙන්නෙක් ඉන්නවා කියන එක.
දෙදෙනෙක්
දෙන්නෙක් ඉන්නවා කියලා කියන එක. ඒතර විඥාණයෙන් කියනවා ඇහැකුයි රූපෙකුයි ඉන්නවා කියලා චක්කු විඥාණයෙන්. ඇහැකුයි රූපෙකුයි ඉන්නවා කියන විඥාණයට අපි නමක් දෙනවා චක්කු විඥාණය කියලා. කනකුයි ශබ්දකුයි තියෙනවා කියන විඤ්ඤාණයට නමක් දෙනවා සෝත විඤ්ඤාණය. ඊට වඩා මුකුත් ඒ විඤ්ඤාණේ කරන්නේ නැහැ. චක්කු විඤ්ඤාණේ කරන්නේ ඇහැකුයි රූපකුයි තියෙනවා කියලා විතරයි. සෝත විඤ්ඤාණේ කරන්නේ කනකුයි ශබ්දකුයි තියෙනවා කියන එක. ඔගේ හිතාගත්ත හැකි නේද විඤ්ඤාණ හයම? ගහන විඤ්ඤාණයට කරන්න පුළුවන් නාසයකුයි ගන්ධයක්, ගඳක් සුවඳක් තියෙනවා කියන එක. ජීවහා විඤ්ඤාණයට පුළුවන් දිවකුයි රසකුයි තියෙනවා කියන එක කියන්න විතරයි. නේද? කාය විඤ්ඤාණයට පුළුවන් කයකුයි ස්පර්ශ වෙන දෙයකුයි තියෙනවා කියන. නේද? දැන් ඔතන නුවණක් එන්න ඕන. විඤ්ඤාණය කියන එකත් පටිච්ච සමුප්පන්න උන දෙයක්. පටිච්ච සමුප්පන්න. පටිච්චක් තියෙනවා, උප්පන්නක් තියෙනවා.
එතකොට ලෝකෙට අහුවෙලා ඉවරයි.
තියෙනවා කියලා දැනගන්න. ඔව්, ඒක තමයි මේ කියන්නේ. තියෙනවා කියලා දැනගන්නකොට ලෝකෙට අහුවෙලා ඉවරයි. කවුද දැන් ලෝකෙට අහු කළේ? කවුරු විසින්ද? විඥාණය විසින්. විඥාණය කියන දේ පිළිගත්තනම් ලෝකෙට අහුවෙලා. පිළිගත්තේ නැත්නම් ලෝකෙට අහුවෙලාද? නැහැ. එතන ಜಾති දෙකක් තියෙනවා එතකොට. විඥාණය කියන එක මෙහෙම්මම පිළිගන්නවද? නැත්නම් අපි ඇත්ත ඇති හැටි හොයලා බලනවද? නේද? වැඩ දෙකක් කරන්න පුළුවන්. එතකොට විඥාණයට බුදුහාමුදුරෝ උපමාවකුත් දෙනවා. මායාකාරී කියලා. නේද? මායූපමංච විඥානං. මායාකාරයට තමයි උපමා කරන්නේ විඥාන. අනේ දැන් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව තියෙනවනම් විඥානෙ කියන දේ පිළිගන්නවද විඥානේ මායාකාරය කියලා දකින්නවද? තාම දැක්කේ නැති වෙන්න පුළුවන්. දැන් අපි දකින්න උත්සාහ කරන ඕන විඥානේ කරන්නේ මායාවක් කියලා. එතකොට මේ මායාවෙන් මොකද්ද අපිට හදලා දීලා තියෙන්නේ? ඇහැකුයි රූපෙකුයි. චක්කු විඤ්ඤාණයෙන් නම්. සෝත විඤ්ඤාණයෙන් නම් හදලා දීලා තියෙනවා
කනයි
ශබ්දේ. ඒතර මැජික් කාර්යය මොකද කරන්නේ? මවලා පෙන්නනවා.
නැති දෙයක්.
නැති දෙයක් මවලා පෙන්නනවා තියනවා වගේ. ඕක නේද මායාව කියන්නේ. දැන් ඔන්න විඤ්ඤාණය කරන මායාව අඳුරගන්න. චක්කු විඤ්ඤාණය එතකොට මොනවද
මැව්වේ?
ඇහැකුයි රූපෙකුයි. සෝත විඤ්ඤාණය මොනවද මැව්වේ? කනකුයි ශබ්දෙකුයි. නේද? දැන් මැජික් කාරයක් මැජික් කළාට එයාගේ වැරද්දක් තියෙනවද නැත්නම් ඔක බලලා රැවටෙන අයගේද වැරද්ද
තියෙන්නේ?
ඒක බලලා ඒක මේ විදිහට පිළිගන්න අයගේ නේද වැරද්ද?
බාර ගන්න අය
කිසි. ඒ විඥානේද වැරද්ද තියෙන්නේ? විඥානේ කියන දේ මේ විදිහටම පිළිගන්න අය කිසි. විඥානේ කියන දේ මේ විදිහටම පිළිගන්න අය තමයි මැජික් එකට අහු වෙලා. මායාවට අහු වෙලා. නේද? එතකොට දැන් මායාව මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ඒකට තමයි මේ ධර්මයක් දේශනා කරන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න. මායාවට අහු නොවි ඇත්ත ඇති හැටියට දකින්න තමයි ධර්මයක් අහලා සම්මා දිට්ඨිය ඇති කරගන්න. යථා භූත ඥානය දකින්න දැක්මක් ඇති කරගන්න, දර්ශනයක් ඇති කරගන්න. හරි. ඒක අපිට ධර්මයක් අහලා තේරුම් අරම්මයි ඕක ඇති කරගන්න පුළුවන්. ඔව්. ඒ රැවටෙන කෙනා තමයි කවුද? සක්කාය දිට්ඨියෙන් හදාගත්තු මම. එතකොට දැකීමට අමතරව දකින කෙනෙකුත් හදාගන්න. එයා තමයි සක්කාය දිට්ඨිය. රෝය ටික ඔක්කොම වෙන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. කවුද කියලා හොයාගන්නවා. පංච උපාදානස්කන්ධය කෙනෙක් කරලා දකින දෘෂ්ටිය. පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. සක්කාය. එතකොට පංච උපාදානස්කන්ධය ගැන තියෙන වැරදි දෘෂ්ටිය, වැරදි මතය. එයා තමයි සක්කාය දිට්ඨිය.
සේවනල් ජීවිතේ පැවැත්මට මේවා අපිට බලපානවා නේද?
බලපානවා. ඒක පවතින්න බෑ.
දැන් මේ ගඩොල් කැටයක් ගත්තොත්.
ඔව්.
මේ මාතෘකාවෙම කතා කරන්නේ. ගඩොල් කැට ඇතන රූපයක් අපිට තියෙනවා. රූපයක් නැහැ කියන්න බෑනේ, රූපයක් තියෙනවා නේ.
දැන් මං තාම කරන්න ඕන මොනවද කියලා කතා කළේ නෑ. කරන්න ඕන මොනවද කියලා තාම කතා කළේ නෑ. තාම මේ දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න අහපු ප්‍රශ්නෙට උත්තරේ. තාම දුකෙන් මිදීමක් ගැනවත්, දුක ඇති වෙන්නේ ඇයි කියලාවත් කතා කළේ නෑ. හරි. එතකොට මේ ඇත්ත ඇති හැටි නොදන්න හින්දා අපි මුලා වෙනවා. දුකට අහු වෙනවා. හරි. එතකොට සාමාන්‍ය ජීවිතයේදී මොකද වෙන්නේ කියලා තමයි මේ පෙන්වන්නේ. දුකේ ඉන්නාද නැද්ද කියන එක තමයි Tamanට අයිති දෙයක්. අර ඉස්සෙල්ලා කිව්වේ බුදුහාමුදුරුවෝ කාටවත් බල කරලා නැහැ. ඔව්, දුකෙන් මිදෙන්න කියලා. ඔහොම හිටියොත් දුක් විඳිනවා කියලා පෙන්වන. කැමති කෙනාට දුක් විඳ විඳ ඉන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් අහන්න ලැබෙන්නේ බුද්ධ දේශනාවක් තියෙන, ධර්මයක් තියෙන කාලෙක විතරයි. අද බුදු කෙනෙකුට විතරයි ඕක පෙන්වලා දෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක තම තමන්ට අයිති වෙනවා. එතකොට මේ පෙන්වන්නේ ලෝකෙට අයිති දැක්මේ හිටියොත් වෙන්නේ මේකයි කියලා විස්තර කරනවා. හරි. එතකොට ලෝකෙට අයිති දැක්මේදී අපි ඇහැකුත් පිළිගන්නවා, රූපෙකුත් පිළිගන්නවා. එතකොට ඔය දෙක විඥාණයෙන් කරපු මායාවක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. විඥාණය කියන්නේ මායාකාරී කියලා. දැන් ඔන්න ඇහක් තියෙනවා කියලා දැනගත්තෙත් හිතෙන් නේද? විඥාණය. රූපයක් තියෙනවා කියලා දැනගත්තෙත් හිතෙන්. විඥාණය. විඥාණය තමයි ඒ කතා දෙකම කිව්වේ. දැන් විඥාණයට ඇත්තටම අහු උනේ මොකද්ද කියන එක අපි දන්න ලෝකෙට අයිති මට්ටමින් හිතුවොත් ඇස, ඇසේ හැකියාව අනුව හදලා දීපු යම් කිසි වර්ණ සටහන. අනිත්‍ය බලන විදිහට කලින් අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය කියන්නේ මොකද්ද? නিত্য නැහැ කියන්නේ නিত্য කරන්න බැරි කම. නিত্য කළා කියන්නේ මොකද්ද? එළියේ තියෙනවා කියලා විශ්වාස කරන ගතිය. එහෙන් දැකපු දේ එළියේ තියෙනවා. දැන් ඒක එහෙමද කියලා හොයන්න තමයි මේ යන්නේ දැන්. දැන් එහෙන් දැක්කා කියන්නේ අපි ඇහැ පිළිගත්තොත්, ඇහැ කියලා දෙයක් තියෙනවා කියලා පිළිගත්තොත් නේද? තත ඇහි හැකියාව තමයි වර්ණ සටහනක් හදලා දෙන එක. වර්ණ සටහන කියන්නේ එළියේ ඇහැට බාහිරව තියෙන දෙයක්ද ඇහැ සකස් කරලා දෙන එකක්. ඇහි හැකියාව මත සකස් කරලා දෙන දෙයක් නේද? ආලෝකය. ආලෝකයට අපි වර්ණ සටහන කියන්නේ නැහැ. අවකම ගන්නකො කනට තව ටිකක් පැහැදිලි වෙයි. කන කියන උපකරණයට හැකියාවක් තියෙනවා සද්ද හදලා දෙන්න. අපි බෙරයක් කියමු, බෙරේට ගැහුවොත් සද්දයක් උපදිනවා නේද? සද්ද හදලා දෙන්න උපකරණයක්. රේඩියෝ එකක් කියලා හිතන්නකෝ. රේඩියෝ එක දැම්මොත් සද්ද උපදිනවා. කොහෙන්ද උපදින්නේ? රේඩියෝ එකේ මම සද්ද උපදින්නේ කොහේද? රේඩියෝ එකේ. කණෙන් තමයි දැනගන්නේ ඒක. දැන් මේ කණ තමයි මම රේඩියෝ එක කරලා තින්නේ. කණ කියන්නේ උපකරණය. නේද? ඒ උපකරණේ හැකියාව තමයි සද්ද උපද්දන එක. නේද? තව උදාහරණ ගිනි පෙට්ටියක් ගන්නකෝ. ගිනි කූරා රං ගිනි පෙට්ටියට ගහනවා නේද? එතකොට මොනවද උපදින්නේ? ගින්දර උපද්දලා දෙනවා. එතකොට මේ උපකරණේ හැකියාව තමයි මෙහෙම දෙයක් උපද්දලා දෙන එක. නේද? දැන් ඒවා උපද්දන්නේ ඉබේ නෙමෙයි. හේතු යෙදිලා. ඒ හේතු යෙදිලා උපදිනවා. ඒ හේතු යෙදිලා උපදිනවා. ඒකට කියනවා සංකත ධර්ම. හේතු නිසා උපද්දන්නේ. නේද? ඉබේ පහළ වෙනවා නෙමෙයි. හ්ම්? එතකොට අපි දැන් ගිනි පෙට්ටියේ ගින්දර ඉපදුනහම හේතු නැතුවද ගින්දර ඉපදුනේ? හේතු යෙදිලා. මොනවාද හේතු? ගිනි කූරයි ගිනි පෙට්ටියයි ඔක වදින්නත් ඕන නේද? ඒ જાති තුනින්ද ඔන්න ගිනි දැල්ලක් හටගත්තා. දැන් අපට අරමුණු වෙන්නේ හදලා දෙන දේ. ගින්දර. නේද? දැන් ගින්දර දිහා බලලා අපි කිව්වොත් ගිනි කූර දැක්කා. ගිනි පෙට්ටිය දැක්කා. කිව්වොත් හරිද? නෑ ගින්දරනේ දැකලා තියෙන්නේ. නේද? ඵලය දැක්කේ. සකස් කරලා දීපු දෙය. දැන් ඔන්න විඥාණය කියන එක ওই වගේ දෙයක්. ඇහැ කියන උපකරණෙන් මොනවා හරි හදලා දුන්නා. අන්න ඒ හදලා දීපු දෙය බලන්න තමයි විඥාණය. කන කියන උපකරණෙන් මොනවා හරි සකස් කරලා දුන්නා. ඒ සකස් කරලා දීපු දෙය දකින්න විඥාණය. ඔව්. එතකොට හේතුව දකින්නද පුළුවන් ඵලය දකින්න? ඵලය දකින්න. මේ උපකරණේ සකස් කරලා දීපු දෙය නේද දකින්න පුළුවන්? අපි රේඩියෝ එක දැම්මහම ඒක හදලා දෙන සද්දේ අහනවා මිසක් ඒකට ඇවිල්ලා මොනවා හරි තරංග වැදුනා නම් රේඩියෝ තරංග ඕවා දකින්න පුළුවන්? බැ. රේඩියෝ එක අහලා කියනවාද මම රේඩියෝ තරංග දැක්කා කියලා? නෑ නේද? ඔව්. එහෙම කවුරු හරි කිව්වොත් එයාට මොකද කියන්න ඕන? පිස්සුයි. හරියට හරි. රේඩියෝ එක අහලා කියනවා මම රේඩියෝ තරංග ටික දැනගත්තා. නේද? දැන් ඔන්න කන කියන රේඩියෝ එක දැම්මා. කණෙන් ඇහුවා. දැන් කියනවා අන්න එළියේ තියෙන සද්දේ මං ඇහුවා කියලා. ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. ඉස්සෙල්ලා මේ කරන වැඩි. තියුණ නැති වුණ කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ මෙයා කරපු වැඩි කියන්නේ. දවඩ කණෙන් උපද්දලා දෙන සද්දයක් අහනවා කවුද? සෝත විඥාන. සෝත විඥානේ අහන්නේ කණෙන් උපද්දලා දීපු සද්දෙනි. ඒක අහලා කිව්වොත් මම මේ එළියේ තියෙන දේක් දැනගත්තා කියලා. හරිද වැඩි? වැරදි. එතකොට ඇහෙන් උපද්දලා දෙන දේ දැනගන්නවා කවුද? චක්කු විඤ්ඤාණය. ඇහැ මුල් වෙලා උපද්දලා දෙන දේ දැනගන්නවා චක්කු විඤ්ඤාණය. ඒක දිහා බලලා එළියේ තියෙන රූපයක් දැනගත්තා කිව්වොත් අර ඉස්සෙල්ලා කියපු කතාව නේද කියන්නේ? පිස්සු කියලා. නේද? මේ කරපු වැඩේ නෙමෙයි කියන්නේ වෙන එකක්. නේද? දැන් කරලා තියෙන්නේ ඇහැ උපද්දලා දීපු එක දැක්කා කියන්නේ. විඥාණයට පුළුවන් උච්චාරණය කරන්න. නැත්තම් කන උපද්දලා දීපු යම් කිසි එකට අපි සද්ද කියලා නමක් දෙනවා. ඒක දැනගත්තා. ඕකනේ සෝත විඥාණයට කරන්න පුළුවන්. නේද? ඒ හැම විඥාණෙම ඔහොම නේද? නාසය උපද්දලා දීපු යම් කිසි දෙයක් නාසයේ හැකියාව අනුව යම් කිසි දෙයක් උපද්දලා දෙනවා. ඔන්න ඕක දැනගන්න. ගහන විඥානය. දිව උපද්දලා දෙන යම් කිසි දෙයක් දැනගන්නවා. මොනවද දැනගන්නේ? රස. කේක් කෑල්ලක් කනවා. නේද? මොකද්ද දැනගන්නේ? රස. කවුද රස උපද්දුවේ? ඉපද්දුවේ කවුද? දැනගත්තේ. රස ඉපද්දුවේ කවුද? දිව. දිව කියන උපකරණය. ඒතකොට ජීවහා විඥානේ දැනගත්තේ මොකද්ද? දිව උපද්දපු රස නේද? දිව කියන උපකරණය. හදලා දීපු රස. දැන් අපි රස අයිති කරන්නේ කාටද?
කේක්
කෑ. මම හරිද කරන වැඩි. දැන් මුලා වෙලාද නැද්ද? ඇත්ත ඇති ඇටි දැකලා අර පිස්සු කියපු කතාව Taman තමයි දාගන්න තියෙන්නේ නේද? රස තියෙන්නේ කේක් කෑල්ලේ කියනකොට. කේක් කෑල්ල දන්නවද මම මේ රසයි කියලා? නෑ. ඒකට දිවේ ගැටිලා දිව උපද්දලා දීපු දෙයක් නේද මේ දැන් දැනගෙන තියෙන්නේ.
හ්ම්. ඒකට ඒ શબ્දෙන් යම් කෙසේ හොඳකුත් වෙනවා නරකකුත් වෙනවා එහෙමද?
හොඳ නරක කතාවක් නම් මන් දන්නේ නැහැ ඉතින්.
යහපතක් අයහපතක් කියන එකක් වැටෙන શબ્ද නිසා.
ඒ යහපත අයහපත නෙමෙයි මේ කතා කරන්නේ. අපි රැවටුණාද නැද්ද කියන්නේ.
දැන් සර් ධර්මදේශනා කරනවා අපිට ශබ්ද ඇහෙනවා ඒක අපිට යහපතක් සිද්ධ වෙනවා ඒකයි මම
දන්නේ
ශබ්දෙන්
ඒක යහපතක් නෙමෙයි අයහපතක්
වෙන්නේ එහෙමනම් කවුරුත් අහන්න බබන
ඇයි ඇහෙන ශබ්ද ඇත්ත නෙමෙයි ඔය දකින්
එහෙනම් ඇත්තන කියනවනේ යම්කි සත්‍යයක් නේ ප්‍රකාශ කරන්නේ
නෑ සත්‍ය නෙමෙයි මේක බොරුව සත්‍ය දකින්න වෙලාවට මං කියන ඒවා අහන්නත් බෑ ලෝකෙට අහු වුණේ වින්ද තමයි මේ වහගන්නේ. ඒක ලෝකෙ මිදෙන දවසට තමයි සත්‍ය දකින්නේ. සද්දේ ඇත්ත ඇති හැටි දකින දවසට මං කියන දෙයට අහු වෙන්නේ නැහැ. දැන් මං කියන එකට අහු වෙලා නැහැ. දැන් මට පුළුවන් ඕගොල්ලෝ සතුටටපත් කරන්නත් පුළුවන් දුකටපත් කරන්නත් පුළුවන්.
සත්‍ය කියන්නේ නිකම් නැහැ. සත්‍ය අවබෝධයක් කරගන්න යම් යම් කාරණා එන්න ඕනේ ඔප්පු කරන්න.
නෑ දැන් මට පුළුවන් නම් ඔයාව සතුටට හරි දුකට හරිපත් කරන්න ඔයා මට අහු වෙලාද නැද්ද?
අහු වෙලා.
ලෝකෙට අහු වෙලාද නැද්ද?
අහු වෙලා.
අහු වෙලා. එතකොට ලෝකෙට අහු වෙන එක කියන අටලෝ දහම. බාහිර දෙයකට පුළුවන් නම් අපිට අපිව සතුටට හරි දුකට හරිපත් කරන්න අපි ඒ දෙයට අහු වෙලා. කේක් කෑල්ලට පුළුවන් නම් දැන් නම් ඉතින් කේක් කන්නත් හොඳ නැති හින්දා කන්නේ නේද? Taman කැමති කෑමක් වතක් කරගන්නකෝ. ඒකට පුළුවන් නම් තමන්ව සතුටට හරි දුකට හරිපත් කරන්න. ලෝකෙට අහු වෙලාද නැද්ද? අහු වෙලා. ඇයි අහු උනේ? දිව කියන ආයතනේ, ජීවහා ආයතනේ ඇත්ත නොදන්න කම හින්දා. ඔච්චරයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඇහැට හරි රූපෙට හරි අහු වෙන්නේ ඇහැ පිරිසිඳ නොදන්න හින්දා.
අවිද්‍යාවය.
අවිද්‍යාව නිසාමනේ ඉතින් නොදන්නේ මුලාවටපත් වෙන්නේ. ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා
ගොඩ වෙන්නේ
කොහොමද? එතකොට ගොඩ වෙන එකට කලින් මේ එරිලා ඉන්නවා කියලා තේරුම් ගන්න. දුකෙන් මිදෙන්න කලින් දුකේ ඉන්නවා කියලා තේරුම් ගන්න ඕනේ. ඒකයි මේ ප්‍රශ්නේ. දුකේ ඉන්නවා කියලා දන්නේ නැහැ. නේද? ලෝකෙට අහු වෙලා කියලා දන්නේ නැහැ. දුකට අහු වෙලා කියලා දන්නේ නැහැ. මං කියුවානේ මම මේ ඇති වෙන නැති වෙන දෙයක් ගැන නෙවෙයි කතා කරන්නේ කියලා.
දැන් මේ දුක ගැන පැහැදිලි කරන්න.
දැන් මේ දුක ගැන පැහැදිලි කරන්න.
ඔය පිට යන්න එපා. කවදාවත් එතකොට සර්ට මාතෘකාවට මේ සාකච්ඡා ගියන
වෙන්නේ. ඔව්. දැන් ඔය මං හැමදාම කියන්නේ දන්න ටික අමතක කරන්න කියලා.
සර්ගේ මහගත ටික අපි දැන් මෙතන ඉඳලා වැඩක් නැහැ.
දන්න ටික අමතක කරන්න. ඇහෙනවද කියන එක? දන්න ටික අමතක කරන්න. දැනගත්තාම මේක දකින්න බෑ. ඒ කියන්නේ දන්න කියන්නේ අපේ ඔළුවේ දාගෙන ඉන්න ටික. දැන් මේක ප්‍රායෝගික කරගන්න. එතකොට එහෙන් මොකක් හරි දකිනකොට දෙයක් තියනවා කියලා හිතුනොත් පළවෙනි දේ දැනගන්න ඕන ලෝකෙට අහු වුණා. පංච උපාදානස්කන්ධය හැදුවා. නිත්‍ය සංඥාවට වැටුණා. දුක ඇති කළා. නේද? තකේ වොත් දැකීමේ ඇත්ත දැක්කේ නැහැ. දැක්මට අමතරව තව මොනවදෝ හදලා හදලා තියෙන පංච උපාදානස්කන්ධේ. තව වචනකින් කිව්වොත් දුක නැත්තම් ලෝකය. ඔය මොකෙන් කිව්වත් එකම. දුක හැදුවා කිව්වත් පංච උපාදානස්කන්ධේ හැදුවා කිව්වත් ලෝකය හැදුවා කිව්වත් එකම දේ මේ කියන්නේ. වෙන වචන ගොඩක් විතරයි. හරි. ඒකට තමන්ට තේරුම් ගන්න පහසු එකෙන් තේරුම් ගන්න. පංච උපාදානස්කන්ධය කියන එක බර වැඩි නම් ලෝකය කියලා තේරුම් ගන්න ඕක.
සෙතර මම කියන එකත් ඒකටයි.
මම කියන එක අනිවාර්යෙන් ඉන්නවා. ඕ ලෝකෙට අහු වෙනකොට මම ඉන්නවා. මම තමයි ලෝකේ අත්දකින්නේ. නේද? කාගේ ආයතනෙන්ද ඒක දකින්නේ? ගල්ගොඩ දැක්කේ මම. ඇහැක් නායට ඉල්ලගෙනද? තමන්ගේ ඇහින්නේ දැක්කේ. එතකොට ඔය අභ්‍යන්තර ආයතන ටික ඔක්කොම මගේ නේද? ඇහැ කන නාසය දිව ශරීරය සීරම මනසත් එක්ක. අනුන්ගේ නෙමෙයි ඔය. මගේ. එතකොට ආයතනෙට අහු වුණා කියන්නේ මට අහු වුණා. මට අහු වුණා කියන්නේ මායයට අහු වුණා. නැත්නම් ලෝකෙට අහු වුණා. ඒක මම කියන එක පිළිහිටලා ඉවරයි. ඒක නිකන් හිතෙන් නෑ කිව්වට හරියන්නේ නෑ. ගල් ගොඩක් තියනා දැනගත්තා මම නෑනේ උතන. ඇහැ තමයි දැකලා තියෙන්නේ මම නෙමෙයි. ඔහොම කිව්වට හරියන්නේ නෑ නේද? ඔව් බාර ගත්තාම මම ඉන්නවා. ඕක තේරුම් ගන්න. එහෙනම් මගේ මිදෙන්න නම් බාර නොගන්න මට්ටමකට ඉන්න ඕන. නේද? රූපය බාර ගත්තා නම් ලෝකෙට අහු වුණා. දුකට අහු වුණා. මායයට අහු වුණා. රූපේ බාර ගත්තා. රූපේ බාර නොගත්තා නම් රූපය නিত্য කලේ නැත්තම් නিত্য කලේ නෑ කියන්නේ මොකද්ද? ඒ ගල්ගොඩ වෙනස් වෙනවා කියලා බැලුවද?
එතකොට අරගෙන
නিত্য කරන්නේ නැහැ කියන්නේ ගල්ගොඩක් එළියෙන් තියන්නේ නැහැ, පිහිටවන්නේ. අපි හිතෙන් හදාගෙන නම් දැක්කා. හීනයක් නම් දැක්කා. හීනේ ඇත්ත කරන්න යන්නේ. නේද? මනසට නම් මෙහෙම හිතුණා. ඒ හිතුණ එක මනසටයි කියලා. හිතන එකේ නෙමෙයි වැරද්ද. හිතන ටික නිත්‍ය කරන්න යනවා. බාහිරයට අයිති කරන්න යනවා. බාහිරෙන් තියනවා කියන්නේ මතක තියාගන්න නිත්‍ය කරනවා. සිහිනේ විස්තර කිරීමක් නෙමෙයි. සිහිනේ වැරදි විදිහට ඇත්ත කරන්න යෑම තමයි ලෝකෙට අහුවෙන්නේ. හීනෙන් දැකපු එක ඇත්ත කරන්න යෑම, ඒ කියන්නේ ඇත්ත දෙයක් කරලා පිහිට උනෝ. ඒක තමයි නිත්‍ය කරනවා
කියන්නේ.
ඔය චක්කු විඥාණය කියන එකත් හිතක්ම තමයි. විඥාණය කියන්නේ මනස. දැනගන්න ගතියක්. ඒක මන ආයතනේ නෙමෙයි. දැන් මේ මන ආයතනෙට බාර දෙන්න පෙරදි ටික හදන තැන මෙතන. චක්කු විඥානේ රැවටීමමයි මන ආයතනෙට වැඩ කරන්න දෙයක් හදලා දෙන්නේ. මොකද අර චක්කු විඥාණයෙන් එළියේ දෙයක් තියනවා කියලා දැනගත්තානේ. ඒ දේ ගැන හිතන එක තමයි මනස කරන්නේ. ඒතර මනසට ඇත්ත කරලා නිත්‍ය කරලා හදලා දෙන දේ ගැන තමයි මනස ඊළඟට වැඩ කරන්නේ. හිතන්නේ නේද? ඒක තමයි ඊළඟට තණ්හාවෙන් දිගින් දිගට ගෙනියන්නේ. දැන් මෙතන පෙන්වන්නේ තණ්හාව උපදින තැනමයි. හරි? අපි ලෝකෙට අහු වෙන තැන. දැන් ලෝකෙට අහු වෙන්නේ දෙයක් පිහිටෙව්වොත්. ඒ කියන්නේ එහෙන් දැකලා රූපයක් එළියේ තියනවා කියලා බාර ගන්න ගතියමයි ලෝකෙට අහුවීම. එතකොට මෙතන තියනවා දැන් ඔය මං කියාගෙන ආවේ දැන් ඇහැයි රූපයේ නිසා උපද්දවන නැත්තම් පටිච්ච සමුප්පන්න වෙන දෙයක් තමයි විඥාණය කියන එක. හරි? චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඥාන. හැබැයි ඔය තුන බාරගත්තට පස්සේ ලෝකෙට අහු වුණා. ඔය හටගන්න තුන එහෙමමයි කියලා බාරගත්තොත් මොකද වෙලා තියෙන්නේ? ලෝකෙට අහු වෙලා. ඒ කියන්නේ ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් තියෙනවා කියලා බාරගත්තොත් ලෝකෙට අහු වුණා. ඒක ඇත්ත ඇති හැටි දැකීම නෙවෙයි. තව විදිහට කිව්වොත්. ඕකට කියනවා පස්සය කියලා. ඇහැයි රූපෙයි චක්කු විඥානේ තියෙනවා කියන එකට කියනවා පස්සය කියලා. පස්සය මතක තියාගන්න, ඒක බාරගත්තා කියන්නේ ලෝකෙට අහු වුණා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් පස්සේ මොකද්ද, පස්ස සමුදය මොකද්ද, පස්ස නිරෝධය මොකද්ද කියලා තේරුම් ගන්න කියලා. හරි, පටිච්ච සමුප්පාදය ගැන ප්‍රශ්න තියෙන්නේ ඕවා දකින්න නැති හින්දා. පස්සේ මොකද්ද, පස්ස සමුදය මොකද්ද, පස්ස නිරෝධය මොකද්ද කියලා තේරුම් ගන්න කියනවා. පස්සේ මත පිහිටගෙන මොන මතයට ආවත් ඒක තමයි ඒ කාලේ 62ක් දෘෂ්ටි තිබුණේ. ඒ හැම එකම කිව්වේ ඕකත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ওই කතාව කියන්නේ කියලා. බ්‍රහ්මජාල සූත්‍රයේ.
අනේ ඒ නිසාස ඇත් රූපයක් චක්කු විඥානය මේ තුනම පටිච්ච සම්පන්නයි නේද?
ඔය තුනම පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පාදේ දකින්න කියන්නේ ඒකයි.
මේ තුනම පටිච්ච සම්පන්නයි.
ඔව්. එතකොට ඒකෙත් අපිට ඉස්සෙල්ලා විඥානේ පටිච්ච සමුප්පන්නයි කියලා දකින්න එක ලේසියි. මොකද ඒක පැහැදිලිව කියනවා. චක්කුංච පටිච්ච. ඔව්, පටිච්ච කියන එක තියෙනවා. නිසා උපජ්ජති. අන්න සමුප්පන්න කියන්නේ උපජ්ජති. පටිච්චයි සමුප්පන්නයි වචන දෙකම ඔතන තියෙනවා. එතකොට විඥානේ පටිච්ච සමුප්පන්නයි. තියෙන දෙයක් නෙමෙයි. පටිච්ච සමුප්පන්නය කියන්නේ එතනින්ම පැන නගින ඒ හේතුන් නිසා විද්‍යමාන වෙන දෙයක්.
ඒ හේතු නැතිනකොට නැති වෙනවා.
ඔව්. ඒ හේතු නැත්තම් විද්‍යමාන වෙන්නේ නැහැ. නැති වෙනව නෙමෙයි. හේතු තියෙනකොට විද්‍යමාන වෙනවා. හේතු නැතිකොට විද්‍යමාන වෙන්නේ නැහැ.
මේ තුනම එක ශරණේ පෙරපසු නොවි. පෙරපසු නොවි මේ
ශරණේ. ඇහැක් කියන්නේ මොකද්ද? රූපයක් කියන්නේ මොකද්ද?
එතන මං කිව්වේ මේ තුනම පටිච්ච සමුප්පන්නයි. පෙරපසු නොවි මේ තුනම ඇති වෙන්නේ.
ඔව්. මේ තුනම ඇහැ කියන එකත් පටිච්ච සමුප්පන්නයි සංකතයි. රූපය කියන එකත් පටිච්ච සමුප්පන්නයි සංකතයි. විඥාණය කියන එකත් පටිච්ච සමුප්පන්නයි සංකතයි.
කමශ්‍රණේ තුල මේ දේ පෙරපසු නොවි සිද්ධ වෙනවා.
මොකක්ද රූපය කියන්නේ? ඒ රූපය කියලා අදහස් කළේ මොකද්ද? මම මේ නිකන් අහන්නේ. ඔය ඇහත් රූපයක් නේ. ඒකයි මං අහන්නේ රූපය කියලා මොකද්ද අදහස් කළේ? එහෙන් පෙන්නන එකද? ඒක තමයි රූපය කියලා අදහස් කරන්නේ මොකද්ද? වැලි ගොඩ. ගල්ගොඩ. ඇහෙන් දැනගත්තු දේ. ඇහත් රූපයක්, ඇහෙන් දැනගත්තු දේ රූපයක් නේ. රූපස්කන්ධයටනේ අපි දැම්මේ. ගල්ගොඩ හැදුනේ කොහෙද කියලා දැන් හොයන්න ඕනේ. දැන් ඕකේ රූපේ ඇත්ත දකින්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. රූපය කියන්නේ මොකද්ද? ඒකයි මම අහන්නේ. රූපය කියලා මොකද්ද? ගල්ගොඩ. ඔකට කියනවා ඉති රූප. එහෙනම් නැත්තම් රූපය කියන්නේ මොකක්ද? ඇහැ කිව්වනම් හරි. ආ රූපය කියන්නේ ඇහැ. ඉති රූපං. ගල්ගොඩ නම් ගල්ගොඩ ඉති රූපං.
ගල්ගොඩ නිසා ඇහැ.
මේක තමයි රූපය.
ගල්ගොඩ
නිසා ඇහැ. නිසා කතාව නෙමෙයි මේ. රූපය කියන්නේ මොකක්ද? එක්ක ගල්ගොඩ රූපයක් නැත්තම් ඇහැ රූපය. නේද? ඕන රූපයක් අරගන්නකො. ගල්ගොඩ වුණනම් ගල්ගොඩ ගන්න. මං කිව්වේ ඇහැ ගැන ඇත්ත දැක්කත් රූපෙත් දකිනවා. රූපේ ගැන ඇත්ත දැක්කත්, ඒ කියන්නේ ඇහෙන් හදලා දීපු රූපේ ගැන ඇත්ත දැක්කත් ඇහැ පිරිසිඳ දකිනවා. ඔය ඕන එකක් ගන්නකො. එතකොට ඉති රූපං. ඊළඟට ඉති රූපස්ස සමුදයෝ කියලා බලන්න කියනවා. දැන් රූපය මොකද්ද කියලා වෙන් කරගත්තානේ. ඒක හටගත්තේ ඇයි කියන එක බලන්න කියනවා. මහා භූත ටිකක් කොහෙන්ද ගත්තේ? එහෙම එකක් කතා කළේම නෑ. භූතයෙක්ව දැක්කනේ ඔතේ. ගල් ගොඩක් තියෙනවා කියලා දැනගන්න මොකද්ද උනේ? පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ඔය ඔළුගේ තියෙන ටික අයින් කරලා ප්‍රායෝගික වෙන්න. දැන් ගල් ගොඩක් තියෙනවා කියලා දැනගත්තේ කොහමද? ඇහෙන් දැකලා නේද? ඇහෙන් දැකලා නෙමෙයිද දැනගත්තේ ගල් ගොඩක් තියෙනවා කියලා? ඒ ඒ වැඩි විස්තර යන්න එපා.
ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන.
ගල් ගොඩක් තියෙනවා කියලා දැනගත්තේ අපි ඇහෙන් දැකපු හින්දානේ. නේද? චක්කු විඥානයක් පහළ වුණා හින්දානේ. ඕ දේන වුණා නම් දැනගනීද ගල් ගොඩක් තියෙනවා කියලා? චක්කු විඥානයක් පහළ වුණ නැත්නම් දැකලා නැහෙනි. නේද? චක්කු විඥානේ පහළ වෙලා දැකීම නිසා ඊට පස්සේ ආපු ප්‍රතිඵලයක් තමයි ගල් ගොඩක් තියෙනවා කියලා දැනගත්තා. ඒකයි මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. හරි. එතකොට ඇහෙන් ඇහි හැකියාව අනුව සකස් කරලා දීපු දෙයක් චක්කු විඥාණයෙන් දැනගෙන ඊළඟට විඥාණයෙන් මොකද කිව්වේ? අරේ ගල් ගොඩක් තියෙනවා ඒක දකින්න මෙහි ඇහැ තියෙනවා. එතකොට කවුද ගල් ගොඩයි ඇහැයි හැදුවේ? විඥානේ. චක්කු විඥානේ. චක්කු විඥානේ කරපු මායාවක්. මායාව මායාව කාර්යයට බැනලා වැඩක් නැහැ. මං කිව්වේ මැජික් කාර්යයට බනින්න එපා. ඒක දැන් බොරුවක් කවුරු හරි කියනකොට එයාට බනින්න එපා. රැවටෙනෙක් කෙනාටයි බනින්න ඕන. නේද? ඒ හින්දා විඥාණයට බනින්න එපා. විඥාණය අහිංසකයි. එයා කියන දේ පිළි අරන් මුලා වෙන එක්කෙනාටයි බනින්න ඕන. නේද? එතකොට ඔන්න දැන් සමුදේ පේනවද? ගල් ගොඩ හැදුවේ කවුද? විඥාණය. ඒ කියන්නේ හැදුවා කියන්නේ මේකයි. බාහිරේ ගිහින් තිබ්බා. හිත ඇතුලේ තිබුණා කිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හීනෙන් ගල් ගොඩක් දැක්කා කිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අහගන්න. ප්‍රශ්නේ තියෙන්නේ හිතේ හදපු දේ එළියෙන් ගිහින් තියපු එක. නේද? දැන් නිත්‍ය කරපු එක නේද මේ වැරද්ද? නිත්‍ය කළා කියන්නේ මොකද්ද? එළියෙන් ගිහින් තියලා ඒක තියනවා කියලා බාරගත්තා. හිතේ ඇති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නැති කරන්නත් බෑ. නැති කරන්න යන්න එපා. හිතන එක නැති කරන්න යන්න එපා. ඔය කරන්න බෑ. සමහරු කරන්න යනවා හිත නවත්තන්න යනවා. ඒක කරන්න බෑ.
ඒක සම්මා සුභාංශත් කළා නෑනේ.
ඔව්. ඒ හිත රවට්ටගෙන හිත නැවතුණා කියලා හිතා ගන්න නම් පුළුවන්. ඒ තමයි අර සමාධියෙන් ගිහින් ධානවලට ගිහිල්ලා ශූන්‍යතාවයක් දැකලා නේද? අසඤ්ඤතලයට. මේක මතක තියාගන්න. දැන් අපි පැහැදිලි කරන්න පටන් ගන්න එක තැනකින්. සත්‍ය අවබෝධ කරනකොට සාරයට පටන් ගත්ත තැනින් මිදෙනවා. හරි. දැන් පටන් ගන්නේ ඇහැටයි රූපෙටයි අහු වෙලා ඒවා තියෙනවා කියලා හිතාගෙන. හැබැයි
එකට උපදින්නේ නේද?
ඔව්.
එතකොට
දැන් තේරුම් ගන්න මම මුලදොත් කිව්වා. යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටි දැකලා නිවෙයි අපි පටන් ගන්න.
සාකච්ඡාව
කරගෙන යන්නේ. හරි? මොකද නැත්තම් මේක කියා දෙන්න බෑ.
පටන් ගන්න තැනක් තියෙන්නේ
නැහැ. තමන් ඉන්න මට්ටමින් පටන් ගන්න ඕනනේ. දැන් එහෙන් දැක්කහන් ගල් ගොඩක් තියෙනවා කියන මට්ටමේනේ ඉන්නේ. එතකොට ඒකෙන් පටන් අරන් අපි යන්නේ කොහාටද? යථාභූත ඥානේ ඇත්ත ඇති හැටි මොකද්ද කියන එක. ඇත්ත ඇති හැටි මොකද්ද කියනකොට මතක තියාගන්න ඇහැ පිහිටන්නෙත් නැහැ, ගල් ගොඩ පිහිටන්නෙත් නැහැ. ඇයි? ඒවා සංකතයි පටිච්ච සමුප්පන්නයි. නිට්ටය කරන්න බෑ. ඒවා අනිත්‍යයි. නිත්‍ය කරන්න බෑ කියන්නේ ඒවා පිහිටවන්න බෑ. අතීත වර්තමාන අනාගත කියලා පිහිටවන්න බෑ. මොකද පටිච්ච සමුප්පන්න කියන එකේ තියෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පටිච්ච සමුප්පන්න කියනකොට. හරි? දැන් අපි ඔය පටිච්ච සමුප්පන්න කතාවක් දැක්කේ නෑ ගල්ගොඩේ. දැක්කද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ගල්ගොඩක් දැක්කා කියමු? තියෙන ගල්ගොඩක් නේ වාර ආරන් තියෙන. ඒකේ නිත්‍ය සංඥාවට දැම්මනේ. ඇයි නිත්‍ය සංඥාවට දැම්මේ? මේකේ ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. හරි. පටිච්ච සමුප්පාදයක් දැක්කේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දැක්කේ නැහැ. ඇත්ත දකින දවසට හොයිට වඩා වෙනස්. කියන්නේ ලෝකෙට ආйти දැක්මෙන් නෙමෙයි එදාට දකින්නේ. ලෝකෝත්තර දැක්ම කියනකොට ඊට වඩා වෙනස්. ලෝකෝත්තර දැක්මෙදි දකිනවා ඇහත් පටිච්ච සමුප්පන්නයි. ඇහෙන් නිසා රූපයක් දැක්කනම් ඕකත් පටිච්ච සමුප්පන්නයි. විඥානෙත් පටිච්ච සමුප්පන්නයි. හරි. එතකොට ඇහැ කියලා දෙයක් ගැන කතා කළා නම් ඇහෙන් දැකපු ගල් ගොඩක් ගැන කතා කළා නම් ඕකත් විඥාණයෙන්ම දැනගත්තු දෙයක්. විඥාණයෙන්ම කියපු කතාවක්. එතනින් එහාට ගිහිල්ලා අපිට හොරෙන් ගිහිල්ලා ගල්ගොඩ තියනවාද කියලා හොයන්න බෑ විඥාණයට හොරෙන්. ආයතනයකට හොරෙන්. මොකද ගිහිල්ලා තියනවාද කියලා බලන්න වෙන්නේ තව විඥාණයක් උපද්දලාමයි. ආයතන හයෙන් එකක් උපද්දලාමයි අහන්න වෙන්නේ අර විඥාණේ කියපු කතාව ඇත්තද කියලා අහන්න වෙන්නේ තව විඥාණිකේ. නැයි කෙනෙක් ඇවිල්ලා බොරුවක් කියනවා අන්නාතන ඇක්සිඩන්ට් එකක් කියලා. දැන් ඕක ඇත්තද කියලා අහන්නේ තවත් බොරුම කියන එක්කෙනෙක්ගෙන්. අරහරයා කියපු කතාව ඇත්තද කියලා.
ඩබල් කරලා කියනවා.
එයා අහන්නේ තව දැන් එක මායාවක් ගැන ඇත්ත අහන්න හදනේ තව මායාකාරයෙක්ගෙන්. නේද? එතකොට ඔන්න මායාකාරයගේ හැටි තේරුම් ගත්තාම අපි තව මායාකාරයෙක්ගෙන් අහන්න යන්නේ. අරයා කියන එක ඇත්තද? දැන් ලෝකෙට අයිති මට්ටමේදී වෙලා තියෙන්නේ අපි අහන්නේ ඒ වගේ. හරි. එතකොට දැනට ඇත්තයි කියන්නේ දැනට ඇත්ත කියනකොට ওই ධර්මයේ දැනගෙන කියන ඇත්තටත් අයිති වෙනවා. සතර මහා ධාතුව හරි එළියේ තියෙනවා කියනකොට දැන් ප්‍රශ්නේ අහන්න කවුද කිව්වේ සතර මහා ධාතුව තියෙනවා කියලා? ඒ තව විඥානයක් තමයි කියලා
තියෙන්නේ.
කණෙන් අහලා කෝ වෙන කොහෙන් හරි අහලා ඔළුවට දාගත්තු එක. එතකොට අපි දැන් මේ මෙතන හොයන්නේ විඥාණය මොකද්ද කරන්නේ? එතකොට එතෙන්දි දැනගන්න ඕන විඥාණය පටිච්ච සමුප්පන්නයි. එයාට කවදාවත් බෑ බාහිරයට ගිහිල්ලා එළියේ තියෙන දෙයක් කියන්න. එයාට පුළුවන් මේ ආයතනය කියාව අනුව මොකක් හරි මම ඉස්සෙල්ලා කිව්වේ හදලා දුන්නා නම් අන්න ඒක දිහා බලන්න විතරයි. හරි. හැදුවේ මොනවයින්ද කියලාවත් බලන්න හැකියාවක් නැහැ. තේරුණා? ඇයි යම් කිසි දෙයක් සකස් කරලා දුන්නා නම් ඒ දේ දිහා බලන්න හැකියාව විතරයි චක්කු විඤ්ඤාණයට තියෙන්නේ. එතකොට ඇහක් හදාගෙන තියෙන්නේ එහෙම දෙයක් හදලා පෙන්නන. කන ඔව්. රූපය සකස් කරලා පෙන්නන. දැන් අපි ගිනි පෙට්ටියක් ගිනි කූරක් හදලා තියෙන්නේ මොකටද? ගින්දර හදාගන්න. නැතුව අපිට ගිනි පෙට්ටිය වැඩකුත් නැහැ, ගිනි කූර වැඩකුත් නැහැ. අපිට වැඩක් තියෙන්නේ ගින්දර. ඒතර ගින්දර ලබා ගන්න නම් ගිනි පෙට්ටිය නැතුව බෑ කියලා ගන්නවා. ඈ? රූප දකින්න නම් ඇහක් නැතුව බෑ රූප දකින්න. ඒ නිසා ඇහක් සකස් කර ගන්නවා. ඇයි? ඇහැට තියෙන තණ්හාව හින්දාද? රූප දකින්න තියෙන තණ්හාවක් තියෙනවා. රූප දකින්න තියෙන තණ්හාවක් තියෙනවා. ඇයි ඒ තණ්හාව ඇති වෙලා තියෙන්නේ?
රූපේ යථා ස්වභාවය නොදන්න නිසා.
රූපයේ යථා ස්වභාවය නොදන්න නිසා, ඇත්ත ඇති හැටි නොදන්න නිසා. කලින් දවසක රූපේ මුලා වෙලා තියෙනවා. ඒ හින්දා ආයි රූපේ දකින්න තණ්හාවක් ඇති වෙලා තියෙනවා. ඒතර රූපේ නිකන් දකින්න බෑ. ඇහැක් හදා ගන්න.
විඥානත් ඒකට එක්කව.
ඒතර ඇහැක් හදාගන්නේ පෙර අවිද්‍යාවයි තණ්හාවයි නිසා. තණ්හාව තමයි මූලික වෙන්නේ. තණ්හාව ආවේ ඇත්ත ඇති හැටි නොදන්න නිසා. එතකොට ඇහැක් හදා ගන්න ඕන. ඇහැක් හදා ගන්න අරහින් මෙහෙන් කෑලි එකතු කරනකොට අහුවෙන්නේ කර්මයට අදාළ දේවල්. ඇහැක් හදන්න ඕනකම තිබුණාටම අපිට දිව්‍ය ඇහැක්ම හදා ගන්න බෑ. බලපාපු කර්ම මට්ටම අනුව තමයි ඇහැ හැදෙන්නේ. හරි. බල්ලෙක්ගේ ඇහැක් හැදෙන්නත් පුළුවන්. ඒක වැඩිය හොඳයි පෙරේතෙක්ගේ ඇහැක් හැදෙනවට වඩා. එතකොට ඊළඟ සැරේ ඇහැක් හැදෙන්නේ රූප දකින්න තියෙන තණ්හාව නිසා. රූප දකින්න තණ්හාව ඇති උනේ රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා. ඇත්ත ඇති හැටි නොදන්න නිසා අපි එළියෙන් තියලා නිත්‍ය කළා රූපේ. මේ ඇහෙන් දකින්නේ එළියේ තියෙන ඒවමයි කියලා නිත්‍ය කළා, පිළිගත්තා, රූපේ බැසගත්තා නේද? දැන් මේ මොහොතේ අපි දැක්කොත් පෙර කරපුවාට කරන්න දෙයක් නැහැ නේ, ඒව කරලා ඉවරනේ. මේ මොහොතේ අපි ඇත්ත ඇති හැටි දැක්කොත්, රූපයේ ඇත්ත ඇති හැටි දැක්කොත්, මොකද්ද රූපයේ ඇත්ත ඇති හැටි? නিত্যද නැද්ද? එළියේ තියනවද නැද්ද? නিত্য කරනවා කියන්නේ එළියේ තියනවා කියන එක, ලෝකෙට අයිති කියන එක නේද? දැන් පේනවනේ විඥාණයෙන් පෙන්වුවේ රූපය. විඥාණෙත් පටිච්ච සමුප්පන්න දෙයක් නේද? එතකොට එයා විඥාණයට අරමුණු වෙන්නේ දැනට ඔන්න ඔයගොල්ලෝ හිතන් ඉන්නවා ඇහැ හදලා දීපු දෙය කියලා. කන හදලා දීපු දෙය කියලා. දැන් එහෙම හිතන්නේ බාහිරේ තියෙන ඇහැ. බාහිරේ තියෙන කනක් තමයි මේක හදලා දෙන්නේ. රේඩියෝ එක වගේ නේද? සද්දේ හදලා දෙන්නේ රේඩියෝ එකනේ. ඒතකොට රේඩියෝ එක මේ එළියේ තියෙන දෙයක් කියලානේ. ඒ වුණාට මෙතන තව හැංගිච්ච ඇත්තක් තියෙනවා. එයා හදලා තියෙන්නේ මේ විඥාණයෙන්මයි. මෙතන යෙදෙන අවිද්‍යාවයි මුලාවයි ওই ටික හින්දා තමයි අපි ඒගොල්ලෝ ඉන්නවා කියලා හිතන්නේ. හරි. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් මේ මොහොතේ රූපය ගැන අවිද්‍යාව තියනකන් එළියේ රූපයක් තියෙනවනේ. රූපය ගැන ඇත්ත ඇති හැටි දන්නේ නැති වුණහන් එළියේ රූපයක් තියෙනවා. ওই රූපේ දකින්න නේද ඇහැක් ඕන වෙන්නේ. දැන් අපිට මේ මොහොතේ විද්‍යාව පහළ වුණොත් එළියේ තියෙන රූපයක් දකින්න බෑ කියන නුවණක් පහළ වුණොත් එළියේ තියෙන රූපයක් දකින්න බෑ. දැන් ඔන්න රූපයේ පිරිසිඳ දකින්න ටික ටික නේද? එතකොට ඇහැක් උපද්දවන්න ඕන වෙයිද? එළියේ තියෙන රූපයක් දකින්න බෑ කියලා නුවණක් පහළ වුණ දවසට ඇහැක් කියන දෙයකට අර්ථයක්වත් තියෙයිද? ඇහැ කියන්නේ මොකද්ද අර්ථයක් විදිහට? එළියේ තියෙන දේවල් දකින්න ඕන උපකරණයක් නේද? දැන් දකින්න එළියේ කිසිම දෙයක් නැත්තම් ඇහැක් කියන එක අවශ්‍යත් නැහැ. ඒකට අර්ථෙකුත් නැහැ. පිහිටන්නෙම නැහැ. ඇහැක් කියන එකට තේරුමක් නැති වෙනවා. තේරෙනවද? අනේ දාට ඇහෙන් මිදෙනවා.
රහත් වෙනවා කියන්නේ.
රහත් වෙන්න කොහොම වෙතත් සම්මා දිට්ඨියක් ඇති කරගන්න පුළුවන්. ඇහැ කියන එකක් අපිම උපද්දනවා මිසක්. ඇයි උපද්දන්නේ? රූපයේ මුලා වෙලා. රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකම. රූපේ අනිත්‍ය දැක්කොත් ඇහෙත් අනිත්‍ය දකින්නේ. අනිත්‍ය දකින්නවා කියනකොට නුවණක් එනවනේ නේද? එළියෙන් ගිහින් තියන්නේ. එළිය දෙයක් නැත්නම් අපිට ඇහක් ඕන වෙයිද ඒ දෙය දකින්න?
නුවණ නැහැ.
ඈ?
රූපය අනිත්‍ය දැක්ක රූපයත් අනිත්‍යයි.
රූපේ අනිත්‍ය දැක්ක කියන්නේ එළියේ පිහිටිපුවේ නැහනේ. එළියේ පිහිටපු රූපයක් නැත්. ඈ ඒක නෙමෙයි. එළියේ පිහිටපු රූපයක් නැති වුණ දවසට
ඇහැ අවශ්‍ය නැහැ.
ඇහක් කියන එකට තේරුමක්වත් තියෙයිද?
නැහැ.
ඇහක් අවශ්‍යද?
නැහැ.
ආයතන වලකුත් නැහැ. මුලා වුණත් තමයි. වැඩක් නැහැ නෙමෙයි ඒ වට අර්ථයක් නැති. පිහිටන්නේ නැති. එදාට විඥානේ මායාවට අහු වෙයිද?
නැහැ.
ඒකට මුලා කරන විඥානේ පිහිටන්න තියෙන හේතුම නැති වෙනවා. විඥාණයනුත් මිදෙනවා. එතකොට විඥාණයට දර්ශනය කරන්න රූපත් නැහැ, හැකුත් නැහැ, රූපෙකුත් නැහැ, චක්කු විඥාණයට පෙන්වන්න.
ලෝකයක් නැහැ.
නෑ ඒකයි මං කිව්වේ බාහිර රූපේ පිරිසිඳ දැක්කත් ඇහැ පිරිසිඳ දකින්න. එහෙන් මිදෙන්න පුළුවන්. ඇහැ පිරිසිඳ දැක්කත් ආ මේ ඇහෙන් සකස් කරලා දෙන දෙයක්ම නෙමෙයි පෙන්වන්නේ. එළියේ තියෙන දෙයක් නෙවෙයි. එතකොටත් එළියේ රූපෙනුත් මිදෙනවා ඇහෙනුත් මිදෙනවා. එකයි මං කියේ ওই දෙකෙන් කොයික දැක්කත් ආයතනින් මිදෙන්න පුළුවන්. ආයතනේ මුලාවෙන් මිදෙනවා. හරි? ආයතනයක් පිරිසිඳ දකින්න පුළුවන් නම් එතකොට පැහැදිලි වෙන්න ඕන. ඒක පැහැදිලි වුණාට ඕක දැනුම විතරයි කියන්නේ මේකයි. දැන් ඕකේ කිව්වට ආයේ ඉන්නවා එළි. එතකොට එළියේ තියෙන රූප දකින්න කොහොමද කියලා අනිත් පැත්තෙන් දානවා. ඇයි ඒ පුරුද්ද වැඩිනේ? බෑහෙන් සකස් කරලා දෙන එකක් වයි දකින්න කියලා මෙහෙන් කියනවා. ඒ වුණාට අර එළියේ තියෙන ඒවා හොයන්න යනවා. ඒව ගැන කතා කරගන්න.
ආසාව තියෙනවා.
ඒ ඒ ඒක තමයි මෙතන සිහිය නුවණ හොඳට පුරුදු කරන්න තියෙන. මේ කියපු කතාව දැන් දැනගත්තු දේ දකින්න ඕන ඉස්සෙල්ලා. දැකපු දේ එදාට තමයි සම්මා දිට්ඨිය එන්නේ. ඊළඟට තියෙනවා මාර්ගය. ඔය සම්මා දිට්ඨිය එනකොට ඔය නුවණින් බැලුවොත් බාහිර දෙයක් පිහිටෙුවේ නැති දවසට කෙනෙක් ඉඳීද? දැන් මම ඉස්සෙල්ලගේ බාහිර දෙයක් තියනවා නම් ඒක දැනගන්න කෙනෙකුත්
ඉන්නවා.
බාහිර දෙයක් පිහිටන්නේම නැත්තම්
කෙනෙක්
නෑ. එතකොට බාහිර ආයතනය කියන එක එහෙම්මම කඩා වැටිලා බාහිර ආයතනයක් නැති දවසට අභ්‍යන්තර ආයතනයකට අර්ථයක් නැහැ. එතකොට ආයතනින් මිදිලා නේද? ආයතනින් මිදිලා කියන්නේ ඇහැ කන නාසය එකක්වත් පිහිටන්නේ නැහැ. ඒ වයින් වැඩක් ගන්න නැහැ. ආයතන නැති දවසට දැන් කාගේද කාගේ ඇහිඳ බැලුවේ කියන කතාවක් එයි. සක්කාය දිට්ඨියක් කොහෙන්වත් පිටයිද? එදාට උපාදාන කරන්න රූපයක් තියෙයිද?
නෑ රූපත් නෑ.
ඔකේ ඉන්දීනියස්.
ඒක ගැන ඉතින් ඒ දැන් ඉතින් ආසාව තියෙන්නේ එතකොට මොන වගේද කියලා දැනගන්න. ඒක දැම්ම දැනගන්න බෑ. ඔය සම්මා දිට්ඨිය ඇති කරගෙන දැන් හේතු සකස් වෙලා තියෙන හින්දා ඕක සිද්ධ වෙන්නේ. හේතු සකස් වෙලා තියෙන්නේ මොකටද? අපිව මුලා කරන්නද ඇත්ත
දකින්න?
ඉතින් මුලා කරන්න හේතු යෙදෙනවා නම් අපිට පුළුවන්කමක් තියෙනවා මුලා කරන්න යෙදෙන හේතු ටික නැති කරන්න. ඒක තමයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන මුලින්ම. සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. නුවණක් ඇති කරගන්න. ඒ නුවණ ඇති කළා කියන්නේ තාම රහත් වුණා නෙවෙයි. සෝවන් වුණා කියන්න නම් පුළුවන්. මොකද දැන් හරි දැක්මක් එනවා. ලෝකෙට අයිති දැක්ම මේකයි, ලෝකෝත්තර දැක්ම මේකයි. හරි? ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. ওই දැක්ම ඇති වෙනවා කියන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. ලෝකෝත්තර මාර්ගය කියන්නේ සෝතය.
සෝවන්
වෙනවා. සෝතා ආපන්න. සෝතේට වැටෙනවා. නිවන් මාර්ගයට වැටෙනවා. එතකොට ඒක සඳහා තමයි අපි ධර්මයක් අහන්නේ නුවණින් විමසන්නේ. මේ රූප හොය හොයා යන්නේක තියෙන්නේ කොතෙක් කාලද? රූප බාර ගන්න කල නේද? රූපේ රැවටෙන තාක් කල් නේද රූප හොය හොයා යන්නේ? ඒකයි මේ රූපේ රැවටෙන්නේ කොතනද? ආයතනේ මුලාව. ඒත් ආයතන පිරිසිඳ දකින්න එදාට ওই රූප පස්සේ පන්නන්නේ නැහැ. නේද? රූප පස්සේ පන්නන්නේ රූප පිහිටෝන රූප නිට්‍ය කරන තාක් කල්. ඒකට අනිත්‍ය මෙනෙහි කරන්න ඔක ඕන තරම් කියලා තියෙනවා. ඒ කියපු ටික දන්නේ නැත්නම් gedara ගිහිල්ලා ඔය පොත කියෝලා බලන්න. අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? අනිත්‍ය සංඥාව වැඩිවීමෙන් තියෙන ප්‍රතිඵල මොකද්ද? ඔක බුද්ධ දේශනාව තියෙන අනිච්ච සංඥා සූත්‍රය. ආයේ මං අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බුද්ධ දේශනාව තියෙනවා. ඒක තමයි විස්තර කරලා තියෙන්නේ ඔය අද ගත්තු පොතේ. කාලය කියන්නේ ලෝකෙට අයිති දෙයක්. කාලයෙන් මිදෙයි සම්මාදිට්ඨිය එනකොට. ඒ ඕක අපි වෙනම කතා කරමු. දැන් ඕකට උත්තරේ දෙන්න බෑ. රූප ගැන කිව්වේ නෑ. ඕක
තමයි කතා කරන්නේ.
රූප උපාදානය කරන හැටි මේ කිව්වේ. රූප උපාදානය තමයි දුක කියන්නේ. රූප උපාදාන රූප වලට අහු වෙන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. හරි. එතකොට ඕක දකිනවා කියන්නේ දුක පිරිසිඳ දකින්නේ වෙයි. ලෝකය පිරිසිඳ දකිනවා, රූපය පිරිසිඳ දකිනවා, දුක පිරිසිඳ දකිනවා, ඔක්කොම එකයි. ලෝකය කිව්වත් රූපය කිව්වත් නේද? ඒ සේරම එකම දේ මේ අදහස් කරන්නේ. හරි. ඒක තේරුම් ගන්න. ඔය ටික නුවණින් මෙනෙහි කළොත් ඔතනම ඇති මාර්ගයට වැටෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න. එච්චර දුර යන්න ඕනේ නැහැ මෙතන තේරුම් ගත්තා. ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්තා. එහෙම වෙන්නේ ඕක නොදන්න අයට. ලෝකයට අහුවෙන්නේ ස්පර්ශයට අහුවෙන්නේ මේ ඇත්ත නොදන්න අයට. ඉතින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගන්න නම් අන්න ඒක අහලා නුවණින් බලන්න. හරි. එතකොට මේ කිව්වේ තියෙන රූප එක අනිත්‍ය බැලීමක් නෙවෙයි. තේරුම් ගන්න. තියෙන රූප එක අනිත්‍ය බැලීමක් නෙමෙයි. ඔයගොල්ලෝ මෙච්චර කල් කරලා තියනා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකේ පාඩුවකුත් නැහැ එහෙම අනිත්‍ය බැලුවට. ඒක ඒකට කියන්නේ අපි පූර්ව ප්‍රතිපදාව කියලා. ඒකත් උදව් වෙනවා. තියෙන රූප අනිත්‍ය බලන එක වෙනස් වෙන එක. ඒ අනිත්‍ය කියන්නේ වෙනස් වීම මිසක් මේ සමුදයයි නිරෝධයයි නෙවෙයි. නේද? එතකොට ආර්ය මාර්ගයේදී එන්නේ සමුදයයි නිරෝධයයි බලන එක. ඒකෙන් තමයි ඔය කාම රාග වලින් මිදෙන්න පුළුවන්, රූප රාග වලින් මිදෙන්න පුළුවන්, භව රාග වලින් මිදෙන්න පුළුවන්. ඒක තමයි ඔය අනිච්ච සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හරි. මොන භාගයක්වත් නෙමෙයි මේ කියුවේ සම්මා දිට්ඨිය. නෑ. අර ඒ විදිහට වදන්නේ ඒකට කියන්න තියෙන්නේ ඉතින් ලෞකික මාර්ගේ පූර්ව ප්‍රතිපදාව එච්චරයි. ඒක නෙමෙයි මේ විස්තර කළේ. ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න හැටි තමයි මේ විස්තර කළේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. එතනින් සම්මා දිට්ඨිය ඇති කරගන්න. හරි. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියලා දැක්ම තුලින් සම්මා දිට්ඨිය ඇති කරගන්න. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒක ලෝකෙට අයිති සම්මා දිට්ඨියට වඩා වෙනස්. ඒකට ධර්මය අහලා නුවණින් විමසන්න ඕන. කවුරුවත් කිව්ව පළියට බෑ. ඔක නුවණින් විමසන්න. ධර්මයට ගලප ගලප විමසන්න. ඒක කවුරුවත් කිව්ව හින්දා වෙන දෙයක් නෙමෙයි. දකින්නකොට පේනවා ලෝකෙට අයිතිද නැද්ද. ලෝකෙ ඉක්මවා ගියාද? මම පිහිටියද නැද්ද? දුක හටගත්තද නැද්ද? ධර්මයට එකඟව නෑ නෑ ඒ ඔක්කොම ගැන තමයි මේ කතා කරන්නේ.
පස්සේ දක්වා යන්නේ නෑ.
රූපය පිරිසිඳ දැක්කොත් රූපය ගැන දැක්කොත් ඇහැ ගැන දකින්න ආයතන ගැන දකින්න ආයතන මිදෙන ආයතන සමුදයයි නිරෝධයයි කියන්නේ පස්ස සමුදයයි නිරෝධයයි. ආයතනේ හටගත්තොත් නේ පස්සයට අහුවෙන්නේ. ඇහැයි රූපෙයි තිබුණොත් නේ නේද චක්කු සම්පස්සයට යන්නේ විඥාණය හටගන්නේ. ඒ දෙකත් අපි සමුදයයි නිරෝධයයි දැක්කොත් පටිච්ච සමුප්පන්න බව දැක්කොත් ඇහෙත් සමුදයයි නිරෝධයයි. ඇහෙන් පෙන්නන රූපෙත් සමුදයයි නිරෝධයයි. දෙක පටිච්ච සමුප්පන්න. ඕක දැක්කොත් විඥාණයෙන් කරන මුලාවකට කොහෙත්ම අහුවෙන්නේ නැහැ. එදාට පස්ස නිරෝධේ. ලෝකෙට අහුවෙන්නේ. පස්සයට අහුුණත් ලෝකෙට අහුුණා. අභ්‍යන්තර ආයතන ඒකාන්තයක්, බාහිර ආයතන ඒකාන්තයක් විඥාණයේ මැද. අන්තවල ඉන්නේ.
ඒදොස් පංච උපාදානස්කන්ධයම නෙමෙයි හට එක සැරේ නෙමෙයි හටගන්නේ.
එක සැරේ. ඒ මුලා වීම තුල රූපේ හටගත්තා කියන්නේ වේදනාවත් හටගත්තා සංඥාවත් හටගත්තා සංකාරෙත් හටගත්තා විඥානෙත් හටගත්තා. රූපේ හට නොගත්තා කියන්නේ රූපේ උපාදාන කළේ නැහැ කියන්නේ අර ඉතුරු පහම හටගත්තේ නැහැ.
ඒක පංච උපාදානස්කන්ධයක් නැහැ
ඒක. හරි.
ඒ කියන්නේ බාහිර රූප කියලා යම් දේවල් තියෙනවා. නමුත් මේ ඇසේ ක්‍රියාවලිය තුල අපිට තියෙන දේ පේන්නේ නැහැ. මම පේන දේ තියෙන්නේ නැහැ.
මම එහෙම කතාවක් කිව්වේ නැහැ.
ඒකත් නැහැ. ඒ
කියන්නේ රූපෙත් බාහිර රූප තියෙනවා කියලා කතාවක් මම කිව්වේ නැහැ. ඒක ධර්මයේ කියන්නේ. මම කිව්වේ එහෙම තියෙනවා කියලා හිතෙනවා නම් ඉති රූපං ඒකේ සමුදේ හොයන්. ඇයි බාහිර රූප තියෙනවා කිව්වේ? සමුදේ හොයන්. කොහේ හරි රූප තියනවා කියලා හිතනවා නම් සමුදේම. එතකොට පේයි නිරෝධේ. ඒ තියනවා කියලා හිතුවේ මුලාවක් හින්දා කියලා පේයි.
දැන් මේක ආපෝ තේජෝ ආයි පරිවෙන් හදන රූපයක් නේ. ඉතින් මේක නැහැ කියන්නේ
බෑ. ඒ රූපේ පිළිගත්තා නම්
ඇසේ ක්‍රියාවලිය තුල
රූපේ පිළිගත්
තියන දෙයක්.
මෙහෙමයි.
දෙයක් පෙන්වන්නේ.
මෙහෙමයි. රූපේ පිළිගත්තා නම් ওই ටික තියනවා. රූපේ ඕකේ. ඔය මං කෙටියෙන් ඒ උදාහරණයක්
කියන්නේ මම කියන කණුවක් කියලා දෙයක් නැහැ. නමුත් මෙතන කණුවක් කියලා දෙයක් නැති වුණාට මම මෙතන යනකොට මේක හැපෙනවා. එතකොට මෙතන යමක් හිටන් තියෙනවානේ.
ඒක පිළිහරන්නේ.
පිළිහරන්නේ.
රූපේ පිළිගත්තාම රූපේ තියෙනවා. හරිද? දැන් රූපේ පිහිටියේ මොකද කියන එක බලන්න ඕනේ. මේකට තමයි ඔක අර උපමා වලින් විතරයි දෙන්නේ. දැන් අර වතුරට එබෙන බල්ලට බල්ලෙක් පිහිටනවා. ඉන්නවා. හරි?
මං කියන්නේ ඇසේ ක්‍රියාවලිය තුල රූපයක් නැහැ. නමුත් බාහිර රූප තියෙනවා.
ඒක බාහිර රූප බාහිර රූප තියනවා නම් එතනින් පටන් ගන්න. ඒ රූප තියනවා කිව්වේ කවුද කොහොමද දැනගත්තේ? බාහිර රූප තියනවා කියන්නේ ඉති රූපං. ඒකෙන් හොයන්න.
තොර මෙතන යනකොට හැපෙන්නේ මොකේද බාහිර රූප
නැත්නම්? නෑ ඕක
හැපෙන්නේ මොකේද?
ඕක හොඳයි. ඕක ප්‍රශ්න කරන්න ඕන. ඒක හොයන්න ඕන විදිහක් තියෙනවා. හරි. තොටේ එතන දෙයක් තියනවා කියලා දැනගත්තා නම්
කණුවක් තියනවා කියන්නේ නැහැ.
හරි.
කණුවක් කියලා කක්ක පරදක්.
හරි හරි වෙන නමක් දෙන්නකෝ. වෙන භාෂාවකින් කතා කරන කෙනෙක් වෙන නමක් දෙයි. වචනේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අතන යම් කිසි ස්වභාවයක් තියනවාද? ඒ ස්වභාවය තමයි ඔය කියන්නේ. ධාතු ස්වභාවය.
ධාතු ස්වභාවය
තමයි. ඔව්. එතකොට ධාතු ස්වභාවය එළියද තියෙන්නේ මෙහෙන් හදපු දෙයක්ද කියන එකයි බලන්න. එතකොට බුදුහාමුදුරුව පෙන්වුවේ ලෝකේ තියෙන එළිය නෙමෙයි
මන්තුල
තමන්තුල. ඒකට අපේ විඥානයේ ස්වභාවයක් තමයි විඥාණයෙන්ම මනසෙන්ම දෙයක් මවලා ඕක දිහායි බලන්නේ. ඒ ධර්මතාවය තේරුම් ගන්න
ඕනේ.
හැමෝම මුලාවෙන් ඉන්නකොට හැමෝටම මේ විදියට පේනවා. දැන් බල්ලෝ කීප දෙනෙකුට අපි වතුරට එබෙන්න දැම්මොත් ඒ ඔක්කොම නිකන් බුරයි. ඒ මොකද ඒගොල්ලන්ට පේන්නේ බල්ලෙක් ඉන්නවා. ඒ දෘෂ්ටියේ ඉන්නකන් එහෙම තමයි. ඒ දෘෂ්ටියේ එක එක මට්ටම් තමයි ඔය දෙවියෝ බ්‍රහ්මයෝ කියලා කියන්නේ ඔය දෘෂ්ටි වල එක එක මට්ටම්.
හරි.
ඒකට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන්නේ මේ ආයතන වල වෙනස් වීම මට්ටමක් මිස. බාහිර වෙනස් වීමක්
නෙවෙයි.
ඕකේ. දැන් කතා කරන්න බෑ ඒක වෙනම අපේ අර අනිත් සාකච්ඡා වල තියෙනවා. ඈ? ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්න මොකෙන්ද පළවෙනි අංගේ? දැන් මොකක් ගැනද කතා
කරන්නේ?
සම්මාදිට්ඨිය නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. මේක තේරෙනවා. ඉතින් ධර්මයක් අහලා සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනෙකුට විතරයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. මම කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගය. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ඒ පටලෝගෙන තියෙන්නේ අපි ඔය එකක් හරියට විසඳගෙන නැහැ ඒකයි. ඒකයි මේක මේ එකක් මේ ආයතනයක් හරියට බලාගෙන යන්න. නුවණක් ආපු දවසට මේ ආයතන කියන්නේ බාහිර ආයතනයකට අහු නොවන දවසක් ආපු දවසට. හරි මේ අමාරු වැඩක් නෙමෙයි. නිකන් නුවණින් එක ආයතනයක් හරියට හිතන්න දැන් ඇහැ ගැන හරි කන ගැන හරි මේකෙන් බාහිරව තියෙන දෙයක් දැනගන්න හැකියාවක් තියනවාද?
ඒ වන්ස දැන් අතනම කියනකොට චක්කුංච පටිච්ච රූපේච උපයි චක්කු විඤ්ඤාණං කියනකොට එතන රූපයක් තියෙන බව සඳහන් වෙනවා නේද?
ඔව්. රූපයක් සඳහන් වෙනවා, ඇහැකුත් සඳහන් වෙනවා, චක්කු විඤ්ඤාණිකුත් සඳහන් වෙනවා. ඒ එක කියන්නේ.
ඒක රූප නැහැ කියන්නේ.
ඔය කියන්නේ මතක තියාගන්න ලෝකයා ඉන්න තත්වය. හරිද? ලෝකයා ඉන්න தත්වය ඔය විස්තර කරන්නේ ලෝකෝත්තර தත්වෙ නෙමෙයි. එතකොට ඒක තිබුණත් මෙහෙම වෙනවා. මේවා නැති වුණොත් මෙහෙම වෙන්නේ නැහැ කියලා විස්තර කරන්නේ. කියවන්න මදුපින්ඩික සූත්‍රය. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා ඔහොම කියනවා. පොඩ්ඩයි
ක්‍රියාවලියේ තුල එහෙම ස්වභාවයක්
පොඩ්ඩයි ඉන්නකෝ. අපි හිතන එක නෙමෙයි මේ දේශනාව මෙහෙමයි. ඊළඟට මදුපින්ඩේක සූත්‍රය තියෙනවා චක්කුන් සති රූපන් සති චක්කු විඤ්ඤාණන් සති මේවා තියෙනකොට පස්සේ තියෙනවා චක්කුන් අසති
රූපන් අසති
රූපන් අසති චක්කු විඤ්ඤාණ අසති එහෙම තත්ත්වෙකුත් තියෙනවා. ඒකට ඒකට එකපාර පේන්නේ නැති හින්දා ඒ නුවණ ගන්න මාර්ගයක් මේ දේශනා කරන්නේ ඉස්සෙල්ලා මේ දැක්ම ඇති කරගන්න ඊට පස්සේ තියෙනවා ඒක මත පිහිටන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක අනුව හිතනකොට ඒ කියන්නේ අපි ආයතනෙට මුලා නොවන මට්ටමින් බලනකොට ඒ ප්‍රශ්න යෙදෙයිද කියලා බලන්න. එහෙම යෙදෙන්නේ
නැහැ.
කායानुපස්සනාව වඩන්නේ මාර්ගෙනේ. මාර්ගේ වඩන්න තියෙන්නේ සම්මාදිට්ඨිය ඇති කරහම. මම මේ ලෝකෝත්තර මාර්ගය ගැන විතරයි මම කතා කරන්නේ.
ඇති කරගන්න නෙමෙයි ඒක පූර්ව ප්‍රතිපදාව.
ඒ පූර්ව ඇති කරගන්නකම් වඩන එක පූර්ව ප්‍රතිපදාව. සම්මාදිට්ඨිය ඇති කරගන්නකම් යම්කිසි ක්‍රියාවලියක යෙදෙනවා නම් ඒක තේරුම් ගන්න පූර්ව ප්‍රතිපදාව. ඒක ගැන නෙමෙයි මේ කතා
කරන්නේ.
හරි. එතකොට සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ කියන කතාව වෙනස්. ලෝකෙට අයිති දැක්මේදී තියෙන කතාව වෙනස්. දැන් ලෝකෙට අයිති කෙනාට පැහැදිලි කරන්නේ ලෝකෙට අයිති මට්ටම. රූප තියෙනවා. ඇහැ තියෙනවා. ඒකනේ මං කියේ ගල්ගොඩ තියෙනවා. ගල්ගොඩක් නැහැ කියලා ඕක පටන් ගත්තා නම් කොහෙත් එතනින් එහාට කතා කරන්න බෑ. ප්‍රශ්නවල කිසිම වැරද්දක්
නැහැ.
ඕවා අහන තරමට තමයි දැක්ම ගන්න පුළුවන්. හරි. කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඔය හැම එකටම උත්තර තියෙනවා. මට අර කියන කරුණ ආයේ මුල ඉඳන් කියන්න වෙලාව මදි. අපි ඊළඟ සාකච්ඡාවකදී බලමු.
ඔය ටිකම අරින්න
ඒක නම් කරන්න බෑ. අනිත්‍යයි. කියපු ටික ඉවරයි. ඔය ටික වායි කියන්න මට බෑ. ඊළඟ සැරේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට කතා කරන්න පුළුවන්. හොඳයි. මේ කාලය තුල දැන් කට්ටියට සතුටු වෙන්න පුළුවන්. භාවනාවල වේදුණා, ධර්ම සාකච්ඡාවල වේදුණා, සීල සමාධි ප්‍රඥා වේදෙන වැඩපිළිවෙලක වේදුණා. ඉතින් මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් නරකක් බාධකයක් අපල උපද්‍රවයක් ආදී යම්කිසි කරදරයක් වෙන්න තියෙනා නම් ඒ සමගින් අප සොයම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම්කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු ආසනා වේවා. ඉමිනා පුඤ්ඤ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපේ ප්‍රාර්ථනා වාක්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිගාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පරුදියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේබාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේබාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමුප්පෝ සුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමුප්පෝ සුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමුප්පෝ සුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු.